දැන් සූදානම් වෙන්නේ SBS සිංහල වැඩසටහනෙන් ගෙවි යන සතියේ ලෝකෙ වටේ සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පිටියේ සිද්ධ වෙච්ච වැදගත් සහ උණුසුම් ක්‍රීඩා විස්තර ඔබ වෙත ගෙනෙන්නට විශේෂයෙන්ම සිකුරාදා දවසේ මේ කටයුත්ත සුපුරුදු විදිහටම අපිත් එක්ක එකතු වෙනවා මේ මොහොතේදී ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සිනවිරත්න. අයිබුවන් සුබදේශනක් රංගන.
අයිබුවන් මధుරයි සුබදේශනක්.
හොඳයි රංගන, අපි මුලින්ම කතා බහ කරමු. මේ දිනවල පැවැත්වෙනවා ඉන්දියාවේ ලෝක කුසලාන T20 දෘශ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලිය. මේ තරගාවලිය පළවෙනි වටේ තරඟ පැවැත්වෙනවා. ඉන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණ අත්කරගෙන යනවා කියලා තමයි අපිට වාර්තා වෙන්නේ.
ඔව් මధుරයි, ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම මේ දවස්වල ඉන්දියාවේදී පැවැත්වෙන දෙවන වතාවට පැවැත්වෙන 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට මේ දිනවල සහභාගී වෙමින් සිටිනවා. එදී ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව තමන්ගේ දෙවන ට්‍රැක් ප්‍රහණයත් හිමි කර ගන්නට පසුගියදා සමත් වුණා. පළමු තරගයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතරයි පැවැත්ුණේ. එම තරගයේ ශ්‍රී ලංකාව නව ලෝක වාර්තාවක් බිහි කරන්නට සමත් වුණා. පන්දු හර 20 තුළ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කිසිවකු නොදැවේ ලකුණු 334ක් ලබා ගන්නට සමත් වුණා. මේ දෙවැන්ත ලකුණු සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව ලබාගත් පළමු අවස්ථාවයි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෘශ්‍යාබාධිත කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසත් මෙය වාර්තා පොත් අතරට එක්වනවා. ශ්‍රී ලංකා ආරම්භක පිටිකරුවන් වන රුවන් බසන්ත ලකුණු 179ක් සමගින් සුරංග සම්පත් ලකුණු 146ක් ලබා ගන්නට සමත් වුණා. මේ දෙවැන්ත ලකුණු 334ට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 7ක් දැවි ලබා ගන්නට හැකියාව ලැබුණේ ලකුණු 120ක් පමණයි. ඒ අනුව තමන්ගේ පළමු තරගයෙන්ම ජයග්‍රහණය හිමි කර ගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා. දෙවන තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වුණේ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම සමගයි. එම තරගයෙන් ලකුණු 130ක දැවැන්ත ජයක් හිමි කර ගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා. පළමුව පන්දුර පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 2කට ලකුණු 281ක් ලබා ගත්තා. නියමිත පන්දු වාර 20 අවසානයේ එහිදී සුරංග සම්පත් නොදැවී ලකුණු 116ක් ලබා ගනිමින් ශතකයක් වාර්තා කරන්නට සමත් වුණා. ඊට අමතරව චන්දන දේශප්‍රියත් නොදැවී ලකුණු 108ක් සමගින් ශ්‍රී ලංකා එනිම ශක්තිමත් කළා. පිළිතුරු ලෙස කොදෙව්වන්ට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 8කට ලබා ගන්නට හැකියාව ලැබුණේ ලකුණු 151ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනේදී එංගලන්ත කණ්ඩායම සමගින් තරග වැදීමට නියමිතයි. යනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දක්ෂතා මේ වන විට ශ්‍රී ලංකාවේ පමණක් නොවේ, අපගේ මාධ්‍ය පමණක් නොවේ, ඉන්දීය මාධ්‍ය පවා වාර්තා කර තිබෙන ආකාරය අපට පසුගිය සතියේදී දක්නට ලැබුණා. අපි ලබන සතියේදී තොරතුරු ගෙනෙන්නට සූදානම් මధుර මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම කොතරම් ඉදිරියට ගියාද, තරගාවලියේ ශ්‍රී ලංකාවේ සුවිශේෂී දක්ෂතා පිළිබඳව එළඹෙන සතියේදී කතාබහ කරන්නට සූදානම්.
හොඳයි, අපි ඊළඟට අවධානය යොමු කරමු රංගන. මේ දැන් මේ දවස්වල ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වෙනවා. ඒ වගේම 19 පහළ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 3-1 දින තරගාවලියකට සහභාගී වෙලා සිටිනවා. ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ කියන රටවල් තුනේ 19 පහළ ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා සංචාරයේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව එළඹුණා. මේ තරගයේදී ශ්‍රී ලංකාවට තමයි ජයග්‍රහණය අත්ුනේ. අපි මුලින්ම ඒ තරගාවලිය පිළිබඳව කතා බහ කරලා ඊට පස්සේ අපි යමු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය පිළිබඳව කතා බහ කරන්න.
ඔව් මధుර, මං හිතන්නේ ජාතික කණ්ඩායමට වඩා මේ යවුන් කණ්ඩායමේ දක්ෂතා මෙවර දකුණු අප්‍රිකානු තරගාවලියේදී කැපී පෙනෙන ලෙස ඉදිරියෙන් තිබුණු බව කියන්නට ඕනේ. අවිෂ්ක ප්‍රනාන්දුගේ නායකත්වයේ නිව්සීලන්ත ශ්‍රී ලංකා 19 පහළ ක්‍රිකට් කණ්ඩායම අවසාන මහා තරගයට සුදුසුකම් ලැබුවා. දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග ශ්‍රී ලංකාව සිම්බාබ්වේ කණ්ඩායම මූලික වටේදී තරග තුනේදීම පරාජයට පත් කරන්නට සමත් වුණා. ඒ අනුව තමයි ශ්‍රී ලංකාව අවසන් මහා තරගයේ සුදුසුකම් ලබා ගත්තේ. එසේ වෙතත් අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දු වාර 44යි පන්දු 5ක් තුල සියලන් දැවි ලබා ගත්තේ ලකුණු 156ක් පමණයි. බැලූ බැල්මට මෙය අවසන් මහා තරගයක තරගයක් ජය ගැනීමට තරම් ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් නොවුනත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් තරගයේ අතහැරියේ නැහැ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් W රන්සික සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 19කට කඩුලු 5ක් පිඳ හෙළුවා. ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට පිළිතුරු ලෙස ලබා ගන්නට හැකියාව ලැබුණේ සියල්ලන් දැවි ලකුණු 79ක් පමණයි. ඔවුන් පන්දු වාර 32යි පන්දු 4ක් තුල සියල්ලන් දැවි ගියා. ඒ අනුව ශ්‍රී ලංකා පිළ මෙම තරගයේදී ලකුණු 77ක ජයග්‍රහණයක් හිමි කර ගනිමින් මෙවර තුන්කොන් තරගාවලියේ ශූරතාව හිමි කර ගන්නට සමත් වුණා. ඒ අනුව දකුණු අප්‍රිකානු තරගාවලියේදී ජාතික කණ්ඩායමට සමගාමීව තමයි මේ 19 පහළ කණ්ඩායම තරග සංචාරයක නිරත වන්නේ. ඊට සමගාමීව පැවැත්වීමට නියමිතයි ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරයක්. එසේ වෙතත් ජාතික කණ්ඩායමට වඩා මේ 19 පහළ යෝන් කණ්ඩායමේ දක්ෂතා මේ තරගාවලියේ පුරාවටම කැපී පෙනුණා. ශ්‍රී ලංකා නායක අවිෂ්ක ප්‍රනාන්දු තරගාවලියේ මූලික වටේදී ශතක දෙකක් වාර්තා කරන්නටත් සමත් වුණා. ඒ අනුව මේ කණ්ඩායම මෙම තරගාවලිය සාර්ථකව ජයග්‍රහණය කරමින් අවසන් කරන්නට සමත් වුණා.
ඔදැයි අපි කතා බහ කරමින් සිටින්නේ ගෙවි යන සතියේ ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ උණුසුම් වූ ක්‍රීඩා පුවත් පිළිබඳව ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග රංගන අපි ඊළඟට අවධානය යොමු කරමු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය පිළිබඳව. 20/20 තරගාවලිය බොහොම සාර්ථක විදිහට අවසන් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය ජය අත් වුණා. ඒ අනුව ඊට පස්සේ ලැබුණා එක්දින ජාත්‍යන්තර තරගාවලිය. පළවෙනි තරඟ දෙකම දෙවන්ත පරාජයන් වලට මුහුණ දුන්නා. පළවෙනි තරඟයේ කඩුලු 6කින් සහ දෙවෙනි තරඟයේ ලකුණු 121කින් ඉතාම පහසුවෙන් සහ විශිෂ්ට විදිහට දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයගත්තා. පොඩක් කතා බහ කරමු. දැන් මේ ඇයි ශ්‍රී ලංකා කණ්ඩායම එන්න තරඟයක් නොදී විශේෂයෙන්ම මේ ලකුණු විශාල පරතරයකින කඩුලු විශාල පරතරයකින් ජයග්‍රහණය පුද කරන්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට?
මේ තත්ත්වය පිළිබඳව මම හිතන්නේ මදුර කිසිවෙකුටත් මේ වන විට ශ්‍රී ලංකාවේදී මාධ්‍යවේදීන් ඒ වගේම ක්‍රීඩා විස්තර විචාරකයන් ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය තේරීම් කමිටුවටවත් පිළිතුරු ලබා දීමට නොහැකි තත්ත්වයක් පත් වී තිබෙනවා. ශ්‍රී ලංකාව ඇයි මේ දකුණු අප්‍රිකාවේදී මෙතරම් අසාර්ථක වන්නේ කියලා විශේෂයෙන්ම කියන්නට ඕනේ දෙවන එක්දින තරඟයේ පැවති තනතිරුව අතිශයින්ම ශ්‍රී ලංකාවට සමාන තනතිරුවක්. මෙම තනතිරුවේදී කාසිය වාසය දිනා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා නායකයා පන්දුවට පහර දේවියයි බොහෝ දෙනෙකු බලාපොරොත්තු වුණත් ශ්‍රී ලංකාවේ තීරණය වුණේ පන්දු යැවීමටයි. මේ තීරණය ශ්‍රී ලංකාවේ බොහෝ ක්‍රීඩා මාධ්‍යවේදීන් විවේචනයට ලක් කළා. ශ්‍රී ලංකාවට දකුණු අප්‍රිකාව ලබා ගන්නා වූ ලකුණු සංඛ්‍යාවක් මේ පීඩනය යටතේ හඹා යෑමට නොහැකි නිසා ශ්‍රී ලංකාව කළ යුතුව තිබුණේ පළමුව පන්දුවට පහර දීමයි කියලා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව එම තරගයේදීත් පරාජයට පත් වුණා. පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 181ක් පමණයි සියල්ල දැවි ලබා ගත්තේ. පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව කඩුලු දෙකක් පමණක් දැවි ලකුණු 185ක් ලබා ගත්තා. තවත් පන්දු 94ක් ඉතිරිව තිබියදී දකුණු අප්‍රිකාව එම තරගයේ ජයග්‍රහණය හිමි කරගත්තේ. එහිදී කැපී පෙනෙන දක්ෂතාවක් දැක්වුවේ දඟ පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් පමණයි. ඔහුත් එක් කඩුල්ලක් බිඳ හෙලීමට සමත් වුණා. දෙවන තරගයේදී දකුණු අප්‍රිකාව ලකුණු 121ක දෙවන්ත ජයක් හිමි කරගත්තා. ඔවුන් පළමුව පන්දුවට පහර දී ලකුණු 307ක් ලබා ගනිද්දී ශ්‍රී ලංකාව ලබා ගත්තේ ලකුණු 186ක් පමණයි. විශේෂයෙන්ම පසුගිය වසර දෙකක පමණ කාල සීමාව තුළ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගයක ලකුණු හඹා යන විට ඔවුන් ලබාගෙන තිබෙන්නේ උපරිම වශයෙන් ලකුණු 180ක් ලකුණු 190ක් පමණයි. මේ දක්ත පිළිබඳව ශ්‍රී ලංකා නායකයා සහ ශ්‍රී ලංකා කළමනාකාරීත්වයේ සැලකිල්ලට ගත යුතුව තිබුණා. මහේල සහ සංගා නික්ම යාමෙන් පසුව ශ්‍රී ලංකා පිළ ලකුණු හඹා යාමේදී ප්‍රබල කණ්ඩායම් හමුවේ අසාර්ථක වී තිබෙනවා. යනුව ශ්‍රී ලංකාව මේ පීඩනයකින් තොරව ලකුණු රැස් කිරීමට කළ යුතුව තිබුණේ පළමුව පන්දුවට පහර දීම බවයි විස්තර විචාරකයන්ගේ සහ විශේෂඥයන්ගේ මතය බවට පත් වී තිබුණේ. නමුත් ශ්‍රී ලංකාව මේ කාර්ය හරියාකාරයෙන් ඉටු කළේ නැහැ. ඒ වගේම අපි බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් බවට පත්ව තිබුණේ මේ දකුණු අප්‍රිකානු වේග පන්දු යවනන්ගේ පන්දුවල වේගය සහ ඉපිලීමයි. මේ තනතිරුවලදී ශ්‍රී ලංකාවට මේ වේගයට සහ ඉපිලීමට මුහුණ දීමට නොහැකිව දැවි යන බව තමයි ඔවුන් බොහෝ විට සඳහන් කළේ. නමුත් අවාසනාවන්ත කාරණාව තමයි ඉම්රාන් තහීර්ට කඩුලු පුද කරනවා ශ්‍රී ලංකාව. ඔහු දඟ පන්දු යවන්නේ. ඒ වගේම නිමාවට පසු දෙවන තරගයේදී ජේපී ඩුමිනි පවා කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත් වෙනවා. තාවකාලික දඟ පන්දු යවන්නෙකු ලෙස මේ තත්ත්වයන් කිසිසේත්ම අනුමත කළ නොහැකි තත්ත්වයන් ලෙසයි මදුර අපට හඳුන්වා දිය හැක්කේ. අපි බලමු හෙට දිනේදී ශ්‍රී ලංකාවේ නිදහස් දිනේදී පැවැත්වෙන තුන්වන සහ තීරණාත්මක තරගයේදී ශ්‍රී ලංකාව කොයි ආකාරයෙන් මුහුණ දේවිද කියලා. මේ ජොහනස්බර්ග් තනතිරුව ශ්‍රී ලංකාවට තරම්ම ලෙහෙසි පහසු තනතිරුවක් වන්නට හැකියාවක් නැහැ. දිවා රාත්‍රී තරගයක්. ඒ අනුව තමන්ගේ දක්ෂතා කොයි ආකාරයෙන්ද ඉදිරියට රැගෙන යන්නට හැකියාව තිබෙන්නේ කියලා මේ නව නායකයාටත් හොඳ අභියෝගයක්. උපුල් තරංග තමයි මේ තරගාවලියට ශ්‍රී ලංකාවට නායකත්වය ලබා දෙන්නේ. ඇන්ජලෝ මැතිව්ස් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින නිසාවෙන් පෞද්ගලික හේතු මත සහ ඔහුගේ වලලුකර ආබාධයකට ලක්වීම නිසාවෙන් අපි බලමු මේ තරගාවලියේ ඉතිරි තරඟ තුනට ශ්‍රී ලංකාව කොයි ආකාරයෙන් මුහුණ දේවිද කියා.
මොද අපි දැන් ක්‍රිකට් පිටියෙන් රග්බි පිටියට යන්නයි සූදානම් වන්නේ. මේ දවස්වල ශ්‍රී ලංකාවේ අන්තර් සමාජ රග්බි ශූරතාවලිය පිළිබඳව කණවැකෙනවා. විශේෂයෙන්ම මේ මහනුවර ක්‍රීඩා සමාජය පසුබැහැලා ඉඳලා නැවතත් ඉදිරියට පැමිණෙනවා කියලා අපිට ආරංචියක් ආවරංගන. අපි ඒ ගැන කතා බහ කරමු අවසාන වශයෙන්.
අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය කියන්නේ මధుර ශ්‍රී ලංකාව තුළ අතිශයින්ම ජනප්‍රිය තරගාවලියක්. මෙම තරගාවලියේ දෙවන අදියරේ පස්වන සතියන්තයේ තරඟ පසුගියදා නිමාවට පත්වන විට තරගාවලියේ මෙතෙක් දෙවන ස්ථානයේ සිටි මහනුවර ක්‍රීඩා සමාජය එක්වරම ප්‍රථම ස්ථානයට පත්වන්නට සමත් වුණා. ඔවුන් ප්‍රසාද ලකුණක් සමගින් ගුවන් හමුදා කණ්ඩායම සමග පැවති තරගයේ පසුගිය සතියන්තයේදී ජයග්‍රහණය කළ ලකුණු 73-13ක් ලෙස තරගයේ පැවැත්වුණේ නිත්‍යවෙලදී. මේ නිත්‍යවෙල මේ තරඟවාරයේ 2017 වසරේ පැවති සෑම තරගයක්ම ජයග්‍රහණය කරන්නටත් මේ වන විට මහනුවර කණ්ඩායම සමත් වී තිබෙනවා. විශේෂයෙන්ම ඔවුන් පළමු වටේ අනපේක්ෂිත පරාජයක් හිමි කරගත්තා නාවික හමුදාව හමුවේ. මේ නිසාවෙන් තමයි ප්‍රසාද ලකුණු සටහනේ පහළට වැටී තිබුණේ. නමුත් ඔවුන් ඒ පරාජයන් අකාමකා දමමින් ඉදිරියට එන්නට සමත් වී තිබෙනවා. මේ වන විට තරඟ 12කට සහභාගී වී ඉන් තරඟ 10ක් ජයගෙන ප්‍රසාද ලකුණු 63ක් සමගින් ඉදිරියෙන් සිටිනවා මහනුවර කණ්ඩායම. හැබ්ලොක් ක්‍රීඩා සමාජයේ දෙවන ස්ථානයේ සිටින්නේ ඔවුන්ටත් ලකුණු 63ක් හිමි වී තිබෙනවා. ඔවුන් තරඟ 12කින් 11ක් ජයගෙන තිබෙනවා. නමුත් මහනුවර ක්‍රීඩා සමාජයේ තරඟ දෙකකදී ප්‍රසාද ලකුණු හිමි කර ගැනීමට සමත් වීම නිසාවෙන් ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයට පත් වී තිබෙනවා. නාවික හමුදාව තමයි තුන්වන ස්ථානයේ සිටින්නේ තරඟ 12කින් තරඟ 9ක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 52ක් හිමි කර ගැනීම නිසාවෙන් මේ වන විට ශ්‍රී ලංකාව තුළ අතිශයින්ම ජනප්‍රියම ක්‍රීඩාව බවට අන්තර් සමාජ රග්බි තරගාවලිය පත් වී තිබෙනවා. අති විශාල ක්‍රීඩාලෝලින් සංඛ්‍යාවක් මේ තරඟ නැරඹීමට පැමිණෙන ආකාරයක් අපට සෑම සති අන්තයකම සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනයන්හිදී දැක ගන්නටත් ලැබෙනවා. මේ ඉතාමත්ම සුවිශේෂී වර්ණවත් සති අන්තයක් ලෙසත් රග්බි ක්‍රීඩා ලෝලීන් හඳුන්වා තිබෙනවා.
හොඳයි රංගන SPS සිංහල වැඩසටහනේ අද දවසේ සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් ඔබට සමුදෙනවා. ලබන සතියේ සිකුරාදා නැවතත් සුපුරුදු විදිහට මුණගැහෙමු. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.